සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම සදහම් චාරිකාවේ සෑම හිතසුව පිණිස ගෙනෙන බෞද්ධයා මාධ්‍යාලය අද දවසේදී ඔබේ හිතසුවපත් කරනවත් ඔබේ ජීවිතයට දැහැමි සිතිවිලි එකතු පහදු කරන්න සූදානම්. ඉතින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාව සඳහා අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ ගලින් බිඳුනුවව මුරිය කඩවල ලැබුණෝරුව ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගන්නවා. එවගේම තමයි අද දවසේදී මේ සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ මැදවැලිකඩ රාජකීය පදිංචි KD රත්නසේන මහතා ඇතුළු සහෝදර සහෝදරියන් සහ දූදරු පිරිස විසින්. ඉතින් පින්වත්නි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්වන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මේති සරණ සහිතෝ.
මේති සරණ සහිතෝ.
පංචශීල සමාදානය.
පංචශීල සමාදානය
මාර්ගඵල නිවන් පිණිසම
මාර්ගඵල නිවන් පිණිසම
හේතු වේවා
හේතු වේවා
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත
ආමබන්ති
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමෙදං භික්ඛවේ manussානං ආයෝ ගම්මනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං තී
ධර්ම ශ්‍රවණා බිනාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේ සූදානම් වෙන්නේ සත් අදහස් රාශියක් සිත් තුළ දරාගෙන ඒ තමන්ගේ නමින් නැසී කාලයාත්‍රා කළ ඥාතින්ට පින් අනුමෝදන් කළා සුජීවත්ව වාසය කරන තමන් ඇතුළු සියලු දෙනාට මෙලොව පාරලොව සැනසෙල්ල පිණිස පවතින කුසල ධර්මයක් සිද්ධ කරවන්ට ඕනේ කියලා මේ පින් උතුම්ටත් ඒ වගේම සමස්ත ලෝක වාසී සියලු දෙනාටම මේ දුක්සහගත සසරෙන් ඈතර වෙන සද්ධර්මය දේශනා කරවලා අනිත් අයට යහපතක් කරමින් අපිට යහපතක් කරගන්න ඕනේ කියන අදහසින්. ඉබඳු කලන අදහස් ඇතුව පැමිණි මේ පින්වතුන් දැන් මේ සූදානම ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැමදෙනාම බොහෝම උවමනාවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධහම අහන්නට ඕනේ. මොකද ධර්මයේ සඳහන් වෙන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය අහන්නට ඕනේ. ඇසුවා වූ දහම් අපේ සිත්වල ධාරණය කරගන්නටත් ඕනේ. ඒ අනුව හැසිරෙන්නටත් ඕනේ. ධර්මයේ හැසිරෙන්න නම් ඒ ධර්මය පිළිබඳ අවබෝධයක් වැටහීමක් අපේ සිත්වල තියෙන්නට ඕනේ. අපේ සිත්වල ධර්මය පිළිබඳ වැටහීමක් අවබෝධයක් තියෙන්නේ සකසා ධර්මයේ ශ්‍රවණය කළොත් විතරයි. ඒ නිසායි අපි මනාව ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. පින්වතුනි විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තෙවලා දහම් අතරින් අංගුත්තර නිකායේ අරක කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසකදී භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි බොහෝම ඉස්සරයි බොහෝම ඈත අතීතේ මේ ලෝකේ හිටිය අරක කියලා ශාස්ත්‍රූවරේ. ඒ අරක ශාස්ත්‍රූවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ සව්වන්ට නිතර මෙන්න මෙහෙම අවවාද කරනවා. කොහොමද? අප්‍රමිදං බ්‍රාහ්මණ මනුෂ්‍යාණං ආයෝ. බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ආයුෂ බොහෝම ටිකයි. ගම්මනීයෝ සම්පරායෝ. මේ හැම දෙයක්ම අතහැරලා මේ පරලෝය යන්න වෙනවා. ජීවිත බොහෝම දුක් සහිතයි. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස මරණං. ඒ නිසා බ්‍රාහ්මණේනි හැම වෙලාවෙම කුසල ධර්ම සිද්ධ කරගන්ට. චරිතබ්බං බ්‍රහ්මචරියං. ඒ විතරක් නෙමෙයි, බ්‍රහ්මචර්යාවෙත් හැසිරෙන්න, ධර්මෙත් හැසිරෙන්න. කුමක් නිසාද? නත්ති ජාතස්ස මරණං. උපන්න කෙනෙකුට නොමැරීමක් නැහැ, මරණයටපත් වෙන්න වෙනවාමයි. ඒ නිසා මහණෙනි, එදා ඒ අරක ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ සව්වන්ට ඔය විදිහට අවවාද කරනකොට ඒ ශ්‍රාවකයෝ බොහොම බය වෙලා, තැතිගැනීම ඇති වෙලා අප්‍රමාදී වේ ශාසනේ යෙදුනා. මහණෙනි, එදා ඒ මාර්ගයේ නිවන් පිණිස තිබුණේ නැහැ. ඒ ශාසනේ අප්‍රමාදීව කටයුතු කරපු අය බ්‍රහ්ම ලෝකෙ ගියා. යටත් පිළිසින් ඒ අයට වතාවත් කළා නම් කෙනෙක්, ඒ හැමෝම සුගතිගාමී වුණා. චාතුම් මහරජු දිව්‍ය ලෝකෙට හෝ ගියා. ඊට අඩුවට නම් ගියේ නැහැ. මහන්නේ, එදා අරක ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ අප්‍රමාද වචනය ගැන බය හිතිලා එදා මිනිස්සු උත්සාහයෙන් ධර්මයේ හැසිරෙනකොට අප්පමිදං බ්‍රාහ්මණ මනුස්සානං ආයෝ. බ්‍රාහ්මණේනි, මිනිස්යන්ගේ ආයුෂ අල්පයි කියලා කියනකොට එදා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 60,000යි. ඒ 60,000ක් ආයුෂ තියෙන මිනිස්සුන්ට තමයි ඒ අරක ශාස්ත්‍රවරයා කිව්වේ මිනිස්සුන්ගේ ජීවිත බොහොම ටිකයි, අල්ප ආයුෂයි තියෙන්නේ කියලා. ඒ තරම් ආයුෂ තියෙන මිනිස්සු තමයි ජීවිතය ගැන හරි සංවේගයක් ඇති වෙලා ධර්ම හැසිරුනේ. බොහෝ දුක් සහිතයි, ආයාස සහිතයි ජීවිතය කියලා කියනකොට මහණෙනි, එදා මිනිස්යන්ට තිබුණේ රෝග 6යි. බඩගින්න දැනෙන බව, පිපාසය දැනෙන බව, සීත උෂ්ණ දෙක දැනෙන බව, වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාවය. රෝග 6යි. මේ තරම් අවුරුදු 60,000ක් ආයුෂ තියෙන මේ වගේ රෝග 6ක් විතරක් තියෙන ඒ මිනිස්සු මේ අප්‍රමාද වචනේ ඇහිලා බොහෝ සෙයින් සංවේගයටපත් වෙලා, බොහෝ දෙඩි බයටපත් වෙලා අප්‍රමාදීව දහමේ හැසිරුණා. මහණෙනි, ඉදින් මිනිස්යන්ගේ ආයුෂ ටිකයි කියන වචනය කියනවනම් මනාකොට මහණෙනි අද කියන්ට වෙනවා. අප්පමිදම් වික්‍රේ මනුස්සානං ආයු. මහණෙනි, මේ මිනිස්යන්ගේ ආයුෂ ඇත්තටම ටිකයි. යෝ චිරං ජීවති සෝ වස්ස සතං අප්පං වාභියෝ. අද මහණෙනි යම් කිසි කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කියනවනම් වැඩිම වුණොත් අවුරුදු 100ක් හෝ ඒටි චුට්ටක් වැඩියෙන් ජීවත් වෙයි. ඒ නිසා මිනිස්යන්ගේ ජීවිත බොහොම කෙටි ආවස අඩුයි කියලා කියනවා නම් අද ඒකට කියන්න සුදුසුයි. මහණෙනි, යම් කිසි කෙනෙක් බොහෝ කල් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙයි. අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ එයා ඕනනම් ඍතු 300ක් ජීවත් වෙයි. ගිම්මහාන ඍතු 100යි, වස්සාන ඍතු 100යි, හේමන්ත ඍතු 100යි, ඕනනම් ඍතු 100ක් ජීවත් වෙයි. මහණෙනි, මාස වලින් කිව්වොත් ඕනනම් මාස 1200ක් ජීවත් වෙයි. මහණෙනි, අර්ධ මාස වලින් කිව්වොත් ඕනනම් අර්ධ මාස 2400ක් ජීවත් වෙයි. දවස් වලින් කිව්වොත් ඕනනම් දවස් 36000ක් ජීවත් වෙයි. මහණෙනි, බත්වේල් කන බත්වේල් ගානත් ඕනනම් මම කියන්න. ඕනනම් බත්වේල් 72000ක්යි. ඒද පුංචි කාලේ මවගේ කිරි උරා බොන කාලෙත් එක්ක අසනීපයක් ලෙඩක් දුකක් වෙලා කෑම නොකා ඉන්නවනම් ඒ ටිකත් එක්ක. මහණෙනි, අද මම මිනිස්යන්ගේ ජීවිත අවුරුදු වලින් කිව්වා 100යි කියලා, ඍතු වලින් කිව්වා 300යි කියලා, මාස වලින් කිව්වා 1200යි කියලා, අර්ධ මාස වලිනුත් කිව්වා 2400යි කියලා, දවස් වලිනුත් කිව්වා 36000යි කියලා. මහණෙනි, කන බත්වේල් ගණනත් මං කිව්වා. මහණෙනි, මිනිස්යන්ගේ ජීවිත අල්පයි කියලා කියනවා නම්, කෙටි කියලා කියනවා නම්, පරිත්තයි කියලා කියනවා නම් අද කියන්න සුදුසුයි, අද කියන්න වටිනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. කිංඔතුනි, ජීවිතය ගැන යම් කිසි කෙනෙක් හිතනවා නම් තමන්ගේ හිතට කතා කරලා ජීවිතය ගැන හිතන්ට උගන්වපු සූත්‍රයක් මේක. ජීවිතයේ යථා ස්වභාවය මොකද්ද කියලා තේරුම් කරගන්න උත්සාහවත් වෙන්නේ නැතුව අසංඛයක් ජීවත් වෙනවා වගේ අදහස් ගොන්නක් ඇතුව කටයුතු කරන ලෝකෙකට ජීවිතයේ යථා ස්වභාවය මොහොතකට සිහිගන්වන සූත්‍රයක්. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන අපිට ආවර්ජනා කරලා බලන්න එක් පැතිකඩක් පෙන්නනවා. අපි හැම කෙනාගේම ජීවිතය අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් මාස 1200යි. ඒකෙන් දැන් මාස කීයක් ගෙවිලා ඇද්ද? අපිට හිතෙන්නේ ඔක්තෝබර් මාසය ඉවරයි, දැන් නොවැම්බර්, නොවැම්බර් මාසය ඉවරයි, දෙසැම්බර් මාස ගෙවිලා යනවා කියලා. නෑ, ජීවිතය ගෙවෙන්නේ ටික ටික. හොඳට බලන්න, මේ හැම දෙයක්ම කරන්න, හැම දෙයක්ම කරගන්න අපිට තියෙන්නේ මාස 1200යි. මේ ඉන්න ඔක්කොම අය එක්ක තියෙන නෑදෑකම් තියෙන්නේ මාස 1200කට. මේ තියෙන භවභෝග සම්පත් වල අයිතිකාරත්වය තියෙන්නේ මාස 1200කට. මේ තියෙන හැම නිලතලයකම බලපැවැත්ම තියෙන්නේ මාස 1200කට. මොකද මේ ටික මතක් කරන්නේ ලෝකෙට මාස 1200කට විතරක් අයිති හැටියට නෙමෙයි තියෙන්නේ. හැමදාම තියෙන හැමදාම තමන්ට අයිති වෙච්ච තමන්ගෙම දේවල් අය කියලායි හිතෙන්නේ. එහෙම හිතෙනකොට තියෙන අවාසිය මොකද්ද? බෙහෙවින් ඒ වගේ තණ්හාවෙන් අපේ හිත දැස ගන්නවා, බැඳෙනවා. එතකොට ඒකෙන් අයින් වෙන එක ලේසි නෑ. අයින් වෙන්න බෑ. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම්, යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මොනතරම් සැනසෙල්ලක් ලැබෙන දෙයක් වුණත්, මොනතරම් වටිනවා කියන දෙයක් වුණත් මාස 1200යි නම් තියෙන්නේ. මාස 1200ක් විතරක් තියෙන, නැත්තම් දවස් 365ක් විතරක් තියෙන දේ තුල බැඳිලා මිදීමේ මඟ අතහැර ගන්නවද? සදාටම මේ දුකෙන් මිදෙන දහමට හිත තබලා මාස 1200කට දවස් 36000කට විතරක් උරුම වෙච්චදී අතහරිනවද කියලා මෙන් නැහැ. හිතන්නේ ඉඳ ලැබෙනවා. එහෙම හිත ලැබෙන්නේ නැහැ ඒ තුල බැඳුනහම. ඉතින් මේ සූත්‍රයෙන් අපිට අපි වටේ තියෙන, අපි සන්තක, අපි අයිති කරගෙන තියෙන දේවල් වල තියෙන මින්ම පෙන්නනවා. අපේ අයිතිත්වයේ තියෙන්නේ කොච්චරක් තන දක්වාද කියන එක පෙන්නනවා. පෙන්නලා ඉඩ අරගෙන දෙනවා කැමතිනම් ওই දවස් 36000කට මාස 1200කට විතරක් අයිති දේ තුල ඉන්න ඉඳලා ආපහු ජරා මරණ දුකට යන්න. ඉතින් එහෙම එපා නම් ක්‍රමයක් පෙන්නනවා. කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචර්යං. මොකද නත්ති ජාත සමරණ. උපන්නොත් නොමරීමක් නෑ මැරෙනවමයි. කොතනකින්ද මැරෙන්නේ? දවස් 36000කින්. කොතනකින්ද මැරෙන්නේ? මාස 1200කින්. ඔය ටික හොඳට සිහි කෙරුවා, සිහි කළා කියනවා. ඒකෙන් පෙන්නනවා මේ හැම දෙයක්ම අතහැරෙන දවස. හරියට එල්ලුම් ගහට නියම වෙච්ච කෙනාට හැමදාම උදේට හොඳට කන්න බොන්න දෙනවා, අවශ්‍ය දේවල් දෙනවා. දැන් දවසක් ගෙවිලා අහවල් දවසයි එල්ලන්න තියෙන කියලා දවස ගන්න මතක් කරනවා. ඒ වගේ ඕගලන්ට දරුවෝ ගෙවල් දොරල් යාන වාහන වටපිටාව දීලා තියෙනවා. හැබැයි දවස් 36000යි තියෙන්නේ. මාස 1200යි තියෙන්නේ. දවස ගානේ මතක් කරනවා වගේ. මේ දවස් 36000ට අර එල්ලුම් ගහට ගිය කෙනාට ඉල්ලන කැමැති කෑමක් දෙනවා. කැමැති බීමක් දෙනවා. හැම දෙයක්ම දීලා ආවල් දවසේ එල්ලනවා කියන එක මතක් කරනවා වගේ මේ සූත්‍රයෙන් මතක් කරනවා. කාලබිල ওই වටපිටාවේ ඉන්නවා. හැබැයි ආවල් දවසේ එල්ලනවා වගේ දවස් 36000කින් මැරෙනවා. දැන් මෙච්චරක් ගෙවිලා තව මෙච්චරයි තියෙන්නේ කියන එක මතක් කරනවා. ඉතින් දැන් එහෙම හිරේ විලංගු වැටුණු කෙනෙකුට බැරි වෙලා කවුරු හරි නිදහස් කරලා යන්න පාරක්‍රමයක් කියලා දුන්නොත් දෙනවනා. එහෙම නොයා අර හිරගෙදරින් දෙන කෑම බීම කෙරෙහි තණ්හාවෙන් හොඳට කෑවැයක බීවැයක කියලා හිටියොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් එල්ලුම් ගහට ගිහලා මැරෙන්න වෙනවා. ඉතින් කවුරු හරි උච්චර කොච්චර හොඳට කන්න බොන්න දුන්නත් අහබල් දවසේදී එල්ලනවා නම් මරණයටපත් කරනවා නම් පත් වෙන්න වෙනවා නම් මට යන්නත් පාරක් තියෙනවා. යන්නත් උදව් කරන කෙනෙක් ඉන්නවා. මේ හිරෙන් මිදහත් වෙලා යන්නත් පුළුවන්. මරණය සහිතව මේ සැප විඳිනවද, මේකෙන් පලා යනවද කියලා හිතන්න ඉඩ තියෙනවා. ප්‍රත්‍යේ ගිජු තණ්හාව තියෙන කෙනා මොකද කරන්නේ? වන්නක් වේවා මැරෙන දවසට නැරෙයි, ඔන්නෝයේ මේකෙම ඉන්නවා කියලා ඉඳි. නමුත් නුවණක් තියෙන ජීවිතයේ ඊට වඩා හිතනවා. නුවණක් තියෙන කෙනා ඊට වඩා යමක් සිහි කරනවා. ඉතින් මම මේකෙන් බේරිලා ගියොත් මේට වඩා හොඳ ආහාර පාන හදාගන්නත් පුළුවන්, නොමැරී ඉන්නත් පුළුවන්, සැනසෙල්ලේ ඉන්නත් පුළුවන්. එයා කැමති වෙනවා ඒකෙන් එළියට ගිහිල්ලා නිදහසේ ඉන්න. ඕගොල්ලොත් හරියට වැරදි කරලා මරණයට නියම වෙච්ච අය වගේ. ඔගොල්ලෝ විතරක් නෙමෙයි, මේ මුළු ලෝකෙම, මේ අපි ඔක්කොම. ඒ එල්ලුම් ගහට යවන තැන දක්වා එතකම් මරන්නේ කන්න බොන්න තියාගන්න. එතකන් තමයි මේ ඔක්කොම ටික දීලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ටත් හරියට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. එල්ලුම් ගහට නියම වෙනකම්ම, එල්වන දවස එනකම්ම හිරගෙදර තියෙන දේ පරිහරණය කරමින් හිරගෙදර ඉන්නවද? දැන් කෙනෙක් ඇවිල්ලා ඉදිරිපත් වෙලා ඉන්නවා ඕගොල්ලන්ව බේරන්න. රජයටත් විරුද්ධ නැතුව හොරෙන් පැනලා ගිහිලා රාජද්‍රෝහියෙක් වෙන්නෙත් නැතුව සම්පූර්ණ එළියට ගිහිලා නිදහසේ ඉන්න පුළුවන් විදිහට නිදහස් කරන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ එක්ක යනවද, එල්ලුවත් කමන්නේ මේවෙක ඉන්නවා කියලා ඉන්නවද කියන එක තීරණය කරන්න ඕගලන්ට අයිතිය තියෙනවා. ඉදින් යම් කිසි කෙනෙකුට මරණය නම් අකමැති, මිදිලා යන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි, මිදෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් අන්න ඒ වගේ අයට තමයි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් මේ සංසාරගත සිරගෙදරට කොටු වෙච්ච, මරණයට කැප වෙච්ච හිරකාරයන්ව නිදහස් කරන කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ බුදුරජාණන් වහන්සේ ඕගොල්ලන්ව මේ භවයේ නැමැති හිරගෙදරින් නිදහස් කරන්න ඕනේ අදහසින් තමයි මේ සූත්‍රය මතක් කළේ. පොයිතික මතක් කළ පෙන්නනවා හිරගෙදරින් නිදහස් වෙන පාර. මෙන්න මෙහෙම කළා ඔයගලන්ට මං එක්ක නිදහස් වෙන්න පුළුවන්, නිදහසේ එන්න පුළුවන්. කොහොමද? කත්තබ්බං කුසල. කුසල් කරන්න ඕනේ. චරිතබ්බං බ්‍රහ්මචර්යා. කුසල් කළාට විතරක් මදි, බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නත් ඕනේ. කුසල් කළා බ්‍රහ්මචර්යාවෙහි හැසිරුණොත් අන්න එයාට පුළුවන් මේ හිරගෙදරින් නිදහස් වෙලා යන්න, රාජද්‍රෝහියෙකුත් නොවන විදිහට. ඔය ටිකේදී කත්තබ්බං කුසලං කියනකොට කුසල් කටයුතුයි. ඒයි කුසල් කරන්න කියලා මතක් කළේ. මා භික්ඛවේ පුඤ්ඤානම් බාහිත සුකස්සේතම් භික්ඛවේ අධිවචන යදිදම් පුඤ්ඤානන්ති. මහණෙනි, පිනට බය වෙන්නට එපා, කුසලයට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ, කුසලය කියලා කියන්නේ සැපට තව නමක්. එකෙන සැනසෙල්ල සැප කියන කාරණාව ලැබෙන්නේ කුසලයෙන්. කුසල් කළාම මනුෂ්‍යාත්ම භාවයක්, දේවාත්ම භාවයක්, බ්‍රහ්මාත්ම භාවයක් ලබන්න පුළුවන්. කෙනෙකුට දුකේ වැටුණු දුකේ පතිත වෙච්ච තැනක ඉඳගෙන මිදෙනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. හිතත් කයත් දෙකම සතුටු ස්වභාවයෙන් යුක්ත තැනක ඉඳගෙනයි ඊට වඩා වැඩිතර යමක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරය ලෝකේ, තිරිසන් ලෝකේ ඉපදිලා කවදාවත් ප්‍රඥාව අවදි කරගෙන ධමයක් දකින්න බෑ. එහෙනම් ඒ ටිකට යන්නේ අකුසල් වලින්. සතර පායට යන ගමන වලක්වල ඉස්සෙල්ලා මිනිස්සෙක් දෙවියෙක් කරන්න ඕනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කත්තබ්බං කුසලං කියලා. කුසල් කළ යුතුයි කියලා. කුසල් කිරීම පින්වතුනි හරියට මිල මුදලක් අරගෙන සුඛෝපභෝගී නවාතැන් පොළකට හෝටලයකට ගියා වගේ. අපි මිල මුදලක් අරගෙන හෝටලයකට ගියාම මිල මුදල අපේ තියෙනකන් අපිට හොඳට සලකනවා. ඒ සේවකිය හරියට පුදුමාකාර විදි කීකරු අය වගේ. සර් මොනවද ඕනේ, මැඩම් මොනවද ඕනේ, මොනවද කන්න ඕනේ කියලා හරියට පුදුම අපිට ආදරයකින් වගේ අහන්නේ. සමහරට ගෙදර දරුවවත් ඒ විදිහට අහන්නේ නැති වෙයි. ඊට පස්සේ අපේ මුදල ඉවර වුණොත් මගේ අතේ මුදල් ටික ඉවරයි, පස්සේ ගෙනත් දෙන්නම් මම තව දවසක් දෙකක් ඉන්නද කියලා ඇහුවා. අන්න අරම කතා කරපු අයම ටිකක් සැරපරස වචන ටිකක් කියලා එළියට දායි. ඒ වගේ මේ පින කියලා කියන්නේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ හෝටල් වලට, තැන් වලට එන්න තියෙන මුදල් ඇවිල්ලා ඉන්නවා. මේ පින නැමැති මුදල ඉවර වුණොත් ණයට ඉන්න බෑ, සුට්ටක්වත් ඉන්න බෑ, ආපහු දුගතියකටමයි යන්න වෙන්නේ. ඉතින් මේ පෙරකල කුසලය නිසා, පින නිසා අපි මිනිස්සෙක් වුණා, මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. මේ හෝටලයකට ඇවිල්ලා සැප පහසු වටපිටාව ලබාගෙන දැන් තියෙන මුදල ඉවර වෙන්න ඉස්සර වෙලා මේ පරිසරයේ ඉඳගෙන මොන හරි උපායක් කරන්න ඕනේ මේ සැපත හැමදාම ස්ථීර කරගන්න. ඒ වගේ මිනිස්සෙක් වෙච්ච මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා චරිතබ්බං රක්මචරියම්, රක්මචරියාවෙත් හැපිරෙන්න කියලා. සතර පායට යන මග නතර කරලා මිනිස්සෙක් දෙවියෙක් වෙන මාවතට යොමු කරලා මිනිස්සෙක් වෙච්ච කෙනාට මනුස්ස දහමට වඩා ආර්ය භාවය ඇති කිරීමට සමඥාන දර්ශනයක් පෙන්වනවා මෙන්න මේ චරිතබ්බං රක්මචරියං කියලා. ඔන්න ඒ ටික තමයි, ওই දෙකම අවශ්‍යයි, කුසලයත් අවශ්‍යයි. ඔන්න ඔය චරිතබ්බං රක්මචරියං, රක්මචරයාවේ හැසිරෙන්න කියපු ටිකෙන් තමයි මේ හිරගෙදරින් නිදහස් වීම තියෙන්නේ. පින්වතුනි රක්මචරියාව කියවහම රක්මචරියාවේ අර්ථ දෙකක් තියෙනවා. බ්‍රහ්මචර්යාව දෙයාකාරයකින් විද්‍යමාන වෙනවා. කොහොමද? ගිහි ජීවිතයකට ඇතුළත් නොවි අවාහ විවාහයක් සිද්ධ නොකරගෙන ඉන්න එකටත් බ්‍රහ්මචර්යාව හැතිරෙනවා, බ්‍රහ්මචර්යාව කියලා කියනවා. නමුත් මෙතනදී චරිතබ්බං බ්‍රහ්මචර්යං කියලා කිව්වේ සාසන බ්‍රහ්මචර්යාව. ශාසන බ්‍රහ්මචර්යාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මෙන්න මේ ශාසන බ්‍රහ්මචර්යාව හැසිරෙන්න ඕනේ නොමරණ තත්වයට පත්වෙන්න නම් හිරෙන් නිදහස් වෙන්න නම් නොමරෙන්න නම් හිරෙන් නිදහස් වෙන්න ඕනේ හිරෙන් නිදහස් වෙන්න නම් හිර ගෙදර දෙන කෑම බීම වලට කියන තණ්හාව අයින් කළා යන්න ඕනේ නිදීම මාවත හොයලා දෙන කෙනා එක්ක කිනෙකුට නොමරි ඉන්න නම් භවයෙන් නිදහස් වෙන්න ඕනේ භවයෙන් නිදහස් වෙන්න නම් ජීවිත වටපිටාවේ තියෙන දේවල් වලට ඕනෑවට වඩා බැඳීමක් ඇති කර නොගන්න ඕනේ ඊට පස්සේ එයා මොකද කරන්නේ හැකි පමණකින් කුසල ධර්ම කරනවා එතකොට දැඩි ලෝභය හිතේ ඇති දැඩි තණ්හාව අඩු වෙනවා අන්න ඒබඳු මනසකට පුළුවන් බ්‍රහ්මචර්යාව හැසිරෙන්න කොහොමද බ්‍රහ්මචර්යාව අපි හැසිරෙන්නේ මම මතක් කළා බ්‍රහ්මචර්යාවගේ ශාසන බ්‍රහ්මචර්යාව ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාරණා අටක් තියෙනවා මේ අටෙන් සම්මා දිට්ඨි කියන මෙන්න මේ කාරණාව හැම වෙලාවෙම පෙරටුව දිවෙනවා සම්මා දිට්ඨි පුරේජවං සම්මා දිට්ඨිය නැමැති ධර්මතාවය කියන හැම තැනකම ඉතුරු අංග 7 ඊට 90 උපදිනවා සම්මා දිට්ඨිය නැතුව ඉතුරු අංග 7 තිබුණට සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ සම්මා දිට්ඨිය තිබුණාම ඉතුරු අංග 7ම ඊට 90 උපදිනවා ඒ නිසා මේ සම්මා දිට්ඨිය කියන කාරණාව ඇති කර ගන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති වුණාම ඒ දැකීම සඳහා ඒ දැකපු දේ සාක්ෂාත් කර ගැනීම සඳහා හිතන ඊට උපකාරීව හිතන එකට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ දැකපු දර්ශනය දැකගන්ට උපකාරී වෙන විදිහට ජීවිතයේ හසුරනකොට රැකියාවල් කරනකොට අපි කියමු සම්මා කම්මන්ත ආජීව වායාම කියන ධර්මතා තුනද ඒ නිවැරදි දැකීම ඇති කරගන්න පැත්තට උපකාරීව යෙදෙනවා කළ යුතුයි. වායාම සති සමාධි කියන ධර්මතා තුනෙන්ද උපකාර වෙන්නේ උපකාර ලැබෙන්නේ නිවැරදි දැකීම ඇති කරගන්න. එතකොට භවය නැමැති හිර ගෙදරින් නිදහස් වෙලා යන්ට තියෙන විමුක්ති මාවතේ පළවෙනිම අංගය තමයි සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨියට නොයෙක් අර්ථකතන දෙන්න පුළුවන් එකම තැනට නොයෙක් පදබ්බ්‍යංජනයන්ගෙන් කතා කරන්න පුළුවන් අර්ථයේ වශයෙන් එකක් වුණාට ව්‍යංජන නානත්වයකින් එක අර්ථය පෙන්වන්න පුළුවන් මම මෙතනදී කෙටි උපමාවකින් සම්මා දිට්ඨිය කියන කාරණාව මේ පින්වුතුන්ට පෙන්වන්නම් එතකොට ඒ තුල අපිට තේරුම් කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ ධර්මතා පස්සේ දැනුම ඇති කරගෙන ඒ දැකීම පෝෂණය කරගෙන මේ හිර ගෙදරේ මෙදීම සඳහා පින්වතුන් කටයුතු කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ එක තැනකදී පෙන්නනවා යං කිංචි සම්මුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්ම විරජං වේතමුලං ධම්මචක්කුං උදපාදි. ඔන්න මුළු දහම් නැසම උපන්න කියන දහම් නැසම සම්මා දිට්ඨියම ඒ අර්ථයම වෙන වචනකින් පෙන්වුවා කෙටියෙන්. මොකද්ද? යං කිංචි සම්මුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න ඕනේ. බොහොම චූටි කාරණාවක්. හේතු නිසා හටගන්න හැම ඵලයක්ම ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා අවබෝධ වෙන්න ඕනේ. අපේ දැනුම හැටියට අපිට තේරෙන හැටියට හිතන්නේ බොහොම චූටි කියලා. නෑ, මේ තුල තියෙනවා 84000ක් ධර්මස්කන්ධයෙම අපි හිතනට වඩා අර්ථයේ වශයෙන් ටිකක් ගැඹුරුයි. අපි ඒක අවස්ථානුකූලව අපේ ජීවිතයෙන් අපි බලන්නේ කොහොමද? අපේ ජීවිතයෙන් අපි දකින්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගමු. හිමතුනි, මේ හේතුඵල ධහම දැනගන්නකොට ලෝකේ දකින ක්‍රමයට වඩා ටිකක් විශේෂයකින් විශේෂණයකින් හේතුඵල ධහම දැනගන්න ඕනේ. මොකද හේතුව නිසා හටගන්න ඵලයකුත් හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවත් කියලා දකින්න ඕනේ. ওই දර්ශනේ ලෝකෙන් ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? අපි කියමු තාත්තා හේතුව නම් පුතා ඵලය නම් හේතුව නැති වෙනකොට ඵලය නැති වෙන. තාත්තා මැරුණොත් පුතත් මැරෙනවද? නැහැ. එහෙනම් ලෝකෙ තුලින් හේතුඵල ධහම පෙන්වන්න බෑ. හේතුවක් නිසා ඵලයක් උපදිනවා නම් හරි, හේතුඵල පෙන්වන්නේ. හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ වෙනවා කියන දර්ශනය අපිට ලැබෙන්න ඕනේ නේද? අන්නේ ඒ හේතුව නිසා හටගන්න ඵලය හේතුව නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවකින් යුක්ත එකක් වෙන්න ඕනේ. ඒකද අපේ ජීවිතයෙන් දකින්න ඕනේ. මම උපමාවක් කිව්වොත් හිරු එළිය නිසා ගහක් නිසා පොළව නිසා ඡායාවක් වැටෙනවා නම් ඡායාව කියන්නේ ඵලයක්නේ. ඒ ඡායාව නැමැති ඵලය ඇතිවෙන්න තියෙන හේතුවක් තමයි හිරු එළිය. ඒ ඡායාව ඇතිවෙන්න තියෙන හේතුවක් තමයි ගහ. ඒ ඡායාව ඇතිවෙන්න තියෙන හේතුවක් තමයි පොළව. එතකොට ඡායාව කියලා කියන්නේ හිරු එළියවත් පොළවවත් ගහවත් නෙමෙයි. හේතු නිසා හටගන්න ඵලය හේතු එකක් එකකුත් නෙමෙයි. හේතු ටික ඔක්කොමත් නෙමෙයි. හේතු නැතුවත් නෙමෙයි. ඡායාව කියලා කිව්වේ ගහ විතරකුත් නෙමෙයි, පොළොව විතරකුත් නෙමෙයි, හිරු එළිය විතරකුත් නෙමෙයි. ඒව ටික ඔක්කොමත් නෙමෙයි. ඒව නැතුවත් නෙමෙයි. එතකොට මේ හේතු ටික නිසාම ඵලය ඇති වෙනවා. ඊට පස්සේ හේතු නිරුද්ධ වෙනකොටම ඵලය නිරුද්ධ වෙනවා. පොළොව හෝ නැති වුණොත් ඡායාව නැති වෙනවා. ගහ හෝ නැති වුනොත් ඡායාව නැති වෙනවා. හිරු එළිය හෝ නැති වුනොත් ඡායාව නැති වෙනවා. හේතු තුනම හෝ නැති වුනොත් ඵලය නැති වෙනවා. හේතු එකක් එකක් නැති වුනොත් නැති වෙනවා. අන්න ඒ වගේ ධර්මතාවයකින් දකින්න ඕනේ. ඒ උපමාවෙන් පෙන්නපු විදිහට කොහොමද අපේ ජීවිතයෙන් දකින්නේ? රූප බලන, සද්ද අහන, ගන්ධ සුවඳ දන්න, රස විඳින, කයට දැනෙන ස්පර්ශ, හිතෙන් දැනගන්න අරමුණු කියන මෙන්න මේ ස්පර්ශ ආයතන 6 පොලේ හටගන්න හැම අරමුණක්ම හේතු සහිතයි. ඒ හේතු ටික නැති වෙනකොට ඒ හැම අරමුණක්ම නිරුද්ධ වෙනවා. මේ හේතුඵල ධමත් හේතු නිරෝධයෙන් ඵල නිරෝධයත් ඔන්න ඔය හරහායි අපි දකින්න ඕනේ. ඒක දැක්කොත් අපිට හම්බ වෙනවා මොකද්ද? දිත්තේ දිත්තමත්タン දකින්නදී දැකීම විතරයි දැක්කයන් පස්සේ නිරුද්ධ වෙනවා කියන කාරණාව ලැබෙන්න ඕනේ. තව උපමාවක් කිව්වොත් පහනක තෙල් නිසා, දැල්ල නිසා, තිරේ නිසා ආලෝකයක් ලැබෙනවා නම් ආලෝකය කියන්නේ තෙලුත් නෙමෙයි, තිරෙත් නෙමෙයි, දැල්ලත් නෙමෙයි. ඒ හේතු එකක් එකකුත් නෙමෙයි, හේතු ඔක්කොමත් නෙමෙයි. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ඒ වගේ ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඥානය නිසා හේතු තුන් දෙනයි. යම් අරමුණක් විඳිනවා නම් හඳුනනවා නම් අපි විඳින හඳුනා ගන්න හැම අරමුණක්ම ඒ හේතු තුන් දෙනා නැති වෙනකොට නැති වෙනවා. කන නිසා, ශබ්දය නිසා, සෝත විඥානය නිසා අපි යම් ශබ්දයක් මිදී නම්, ශබ්දයක් හඳුනා ගනේ නම් අපි හඳුනා ගන්න. මොකද හඳුනා ගන්න දෙයි අපි දන්නේ. අපි විඳින, අපි හඳුනන ඒ හැම දෙයක්ම ඒ ධර්මතාව තුන නැති වෙනකොට නැති වෙනවා. ඔන්න ওই ටික තමයි ඇත්ත. දැන් සම්මා දිට්ඨිය නෑ කියලා කියන්නේ අපිට ඕක පේන්නේ. මේ හේතු තුන් දෙනා ඇති වෙනකොටම අපිට අරමුණක් විඳින්න හඳුනන්න පුළුවන්. හේතු තුන් දෙනා නිරුද්ධ වුණාට පස්සෙත් අපි විඳපු හඳුනපු දේවල් ඉතුරු නැතුවම නැති වෙලා නේද කියලා අපිට පේන්නේ. අපිට හිතෙන්නේ අපි දැකපු දේ තියනවා වගේ කියලා. පහන තෙල් ටික දැල්ල තිරේ නිසා ආලෝකයක් ආවට තෙල් නැති වුණත්, තිරේ නැති වුණත්, දැල්ල නැති වුණත් ආලෝකේ නම් නැති වෙන්නේ නැහැ, තියෙනවා කියලා හිතෙනවා නම් කෙනෙක් මොනතරම් මෝඩද? ඒ වගේ මෝඩකමක් අපිට තියෙනවා. ඒ නිසා තේරුම් කරගන්න අපි ලේසි මෝඩකමක නෙමෙයි, වැරද්දක් නෙමෙයි කරන්නේ. ඒ නිසායි මේ තරම් බරපතල හිරේක වැටෙන්න උනේ එල්ලුම් ගස් යන විදිහෙන්. ඒ හින්දා වෙලාව මදි. තේරුම් කරගන්න මිදීමේ මාවතක් තියනවා හිරෙන්. හිරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ සඳහා මෝඩකමට බෑ. එකක් නොවනේ මනස මෙහෙවල හිතන්න පැත්තක් තියෙනවා. මට ඕනේ උනේ මේ හිරෙන් නිදහස් වෙන්න මාවතක් තියෙනවා. නිකම්ම ඉන්න කෙනාට නෙමෙයි ලැබෙන්නේ, වෙහෙසෙන හොයන කෙනාටයි ලැබෙන්නේ. මෙන්න මේ වගේ පැත්තක් තියෙනවා. ඒක හොයාගෙන හිරෙන් නිදහස් වෙන්න කියන පණිවිඩයවත් දී ගන්න යෝනේ. මම දන්නවා මේ ටික ඔක්කොම මට කියන්න බෑ, වෙලා නැහැ කියලා. නමුත් මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා කියන ඉඟියක්වත් කරන්න පුළුවන් උනොත් කවදා හරි අවදි වෙන්න හේතුවක් වෙයි කියන අදහසෙන් මතක් කළේ මෙන්න මේ වගේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. එතකොට නිදහස් වෙන්න පුළුවන්කම නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කත්තබ්බං කුසලං චරිතබ්බං රක්මචරියං කියලා. ඉතින් මේ පින්වතුන් අද දවසේදී බොහොම වාසනාවන්තයි ජීවිත අවබෝධය ඇති වෙන්න යමක් හිතන්න පුළුවන් වචනයක් හෝ අහගන්න හම්බ වෙච්ච එක. අහගත් දහම අප්‍රමාදීව වඩා ගන්නත් මේ පින්වතුන් අදහස් කරගන්න ඕනේ, උත්සාහවත් වෙන්න ඕනේ. අපි සිද්ධ කරගත් සත්ක්‍රියාවේ ජනිත වෙච්ච කුසල් අපි අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු. ඒක අපේ යුතුකමක්. කවුරුත් කල්පනා කරගමු අපි සියලු දෙනාම සිද්ධ කරගත සියලුම කුසල් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානයත් එවගේ මේ පින්වතුන්ගේ හිත වැඩ කැමති යහපත කැමති ඉෂ්ඨකාරක යම් කිසි දේවගණ සමූහයක් සිටිනා ඒ සියලුම දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් සාදුනාදයක් දීලා ආකාසත්තාච ගාතාව කියන්න. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු නම් පරන්ති. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුගේ අවිද්‍යා අන්ධකාරය නැති කරලා සද්ධර්මයේ ආලෝකයේ පහන දැල්වලා ඇස් ඇති අයට රූප පෙනෙත්වා කියන අදහසින් මේ ධර්ම දේශනාව සඳහා දේශනා කරවන්නට විශේෂ අනුග්‍රහයක් දායකත්වයක් සපයනවා. ඒ රාජගිරියේ මැදවැලිකඩ පදිංචි කේදී රත්නසේන මහතා ඇතුළු තමන්ගේ සහෝදර සහෝදරියන් සහ තමන්ගේ දූ දරු පිරිස මේ හැමදෙනාම එකට එකතු වෙලා ලෝකේ අවිද්‍යා අන්ධකාරයේ මොහොතකට හෝ තමන්ට හැකි ප්‍රමාණයෙන් නැතිකරන්ද සද්ධර්මයේ ආලෝකයෙන් බිඳක් දල්වල වටිනා සත්ක්‍රියාවක් ලෝකයට කළා. මේ වගේ සත්ක්‍රියාවක් කරන්න රත්නසේන මහතා ඇතුළු තමන්ගේ සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට ඥාතීන්ට අදහසක් තිබුණා. මොකක්ද ඒ අදහස? තමන්ගේ ඥාතිත්වයේ යටතේ ඉඳලා මිය පරලොව ගිය ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, සුජීවත්ව අබල දුබල වෙච්ච අයට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ අරමුණින් ඒ රත්නසේන මහත්මයා තමන්ගේ සහෝදර සහෝදරිය දූ දරු පිරිස එක්කතු වෙලා මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා. අලුබෝ මුල්ලේ අංක 362 සාන්ති නිවසේ පදිංචියේ ඉඳලා නැසී ගිය කේ.ඩී. හෙන්ද්‍රික් අප්පුහාමි තමන්ගේ පියා, ඒ වගේම පී.ඩී.එන්. ගුණතිලක මෑණියෝ, ඒ වගේම කේ.ඩී. පියදාස කුරුප්පු, ඒ වගේම කේ.ඩී. ආර්යදාස කුරුප්පු යන තමන්ගේ මේ පරලෝකයේ සහෝදරයන්ට, ඒ වගේම එම පවුල් වලට සහ සම්බන්ධව මේ පරලෝකීය ඩී.බී. අමරසේකර මහත්මයා, ඒ වගේම වී.පී.පී. ධර්මරත්න මහත්මයා, නිහාල් සුමන සිරි මහත්මයා යන මහත්වරුන්ට, ලීලා චන්ද්‍රසේකර මහත්මිය ඇතුළු මේ ජීවිතේ සාංශාරිකවත් වර්ග પરම්පරාගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. හැම දිනාම හිතින් මේ පින් සිහිපත් කරගෙන අපි කළ කුසල ධර්මය නම් කීවා වූත් නොකීවා වූත් අපේ පින් බලාපොරොත්තු වෙන්න අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා ඉදන් මේ ඥාතීන්න් හොතු ගාතාව කියන්න. ඒ වගේම දැනට රෝගාතුරව සිටින ඩී.ඒ. කුරුප්පු දොස්තර මහත්මයාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ පින්කම තුලින් ජනිත වෙච්ච කුසල ධර්මයන්ගේ බලයෙන් කියලා හැම දිනාම සාධනාදයක් පවත්වන්න. ඒ වගේම බෞද්ධයා නාලිකාවේ සභාපති අතිගරු දරණාගම කුසල ධර්ම හිම්පාන් වහන්සේටත්, ඒ වගේම මේ බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවි වේවා කියලා කලණින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ අයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා කියලා සාධනාදයක් පවත්වන්න. ධර්ම දේශනා කළ දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ පූජ්‍ය පානදුරේ අරියදම්ම ස්වාමීන් වහන්සේට, ඒ වගේම අතිගරු පියදසින් නාහිම්පාණන් වහන්සේට, අතිගරු මඩියේ පඤ්ඤාසීය මානාහිම්පාණන් වහන්සේට, ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මේ පින්වතුන්. ඒ වගේම රට වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා කියලා සාධුනාදයක් පවත්වන්න. රාජකීය මැදවැලිකඩ පදිංචි සුවර්ණ රත්නසේන මහත්මියගේ ජන්මදිනයේ ඉදලා තියෙන්නේ ඔක්තෝබර් 21 වෙනිදාට. මම හිතන්නේ අදට දවසක් පහු වෙලා නැහැ. ඉතින් එම මැතිණියටත් මේ ධර්ම දේශනා කළා වූ කෙරෙව්වා වූ කුසලයේ අපි අනුමෝදන් කරමු. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ වෙලා ඇති වෙලා තව කුසල ධර්ම සිද්ධ කරගෙන ලෝකයට ශාසනයටත් උපකාර කරලා මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න කුසල ධර්මයන් ප්‍රඥාව වර්ධනය කරගන්නට එතුමියට මේ කුසල ධර්මයේ ජීවිතයට සම්බන්ධ වේවා කියලා සාධනාදයක් පවත්වන්න. ඒ වගේම එතුමියගේ පරලෝ සැපත් දෙමාපියන් වන HS රුද්‍රිගෝ මහත්මයා සහ SD මේරිනෝනා මහත්මියටත්, ඒ වගේම KD රත්න සේන මහත්මයා ඇතුළු සියලු දෙනාගේ අපි පින් අනුමෝදන් කළා. ඒ රත්න සේන මහත්මයාගේත්, ඒ වගේම ස්වර්ණ රත්නසේන මෙතනියගේ දෙකුලියන් හිමින් පවතින සියලුම ඥාතීන් මිය පරලෝකීය උතුම් නිවනින් සැනසෙත්වා කියලා හිතාගන්න මේ පින්වතුන්ටත් මේ සත්ක්‍රියාව සිද්ධ කරගන්න එන්න මෙතෙන්ට ඉදවස්තාව සලසල එන්නට නොහැකිව ගෙදර දොරේ සිටින සියලුම දෙනාටත් උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත්, එතෙක් සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුක දුප්පත් අසන දින්දු භාවයකට පත්ම වෙන්නටත් මෙම කුසල ධර්මයේ හේතු උපනිශ්‍රය වේවා කියලා සාතන.
මැදවැලිකඩ රාජගිරියේ පදිංචි KD රත්නසේන මහතා ඇතුළු සහෝදර සහෝදරියන් සහ දූදරු පිරිස විසින් දායකත්වයේ දරනු ලැබුවා වූ දායකත්ව ධර්ම දේශනාවේ දේශකයන්න් වහන්සේ වන ගලෙන් බිඳුළු වැව මුරිය කඩවල ලබුනෝරුව ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාංකඩවල සුදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ සදහම් යාත්‍රාවේ සැරිසරමින් මේ ධර්මද්වීපයේ ධර්මයෙන් ඒකාලෝක කරන්නට, මේ ධර්මද්වීපයේ ධර්මයෙන් පෝෂණය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිරෝගී සුව සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.